Order, please. ලිපිලේඛනාදී පිළිගැන්වීම ගරු අග්‍රාමාත්‍යතුමා සහ ජාතික ප්‍රතිපත්ති ආර්ථික කටයුතු අමාත්‍යතුමා
ගරු කතානායකතුමනි 2013 වර්ෂයේ සඳහා ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ වාර්ෂික වාර්තාව මම ඉදිරිපත් කරමි. එම වාර්තාව කුෂිකර්මය හා ඉඩම් පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවට යොමු කළ යුතුයි යෝජනා කරමි.
ගරු උසස් අධ්‍යාපන මහාමාර්ග අමාත්‍යතුමා
ගරු කතානායකතුමනි 1978 අංක 16 දරන විශ්වවිද්‍යාල පනතේ 24 වැනි වගන්තිය යටතේ උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍යවරයා විසින් ශ්‍රී ලංකාවේ ගම්පහ වික්‍රමාලකි ආයුර්වේද විද්‍යායතනයේ අධ්‍යක්ෂක වෙනුවට නිසි බලධාරීකු පත් කරමින් 2016 සැප්තැම්බර් මාස 20 දින ඇති අංක 19/82 / 37 දරන අතිවිශේෂ ගැසට් පත්‍රය පළ කරන ලද නියමය මම ඉදිරිපත් කරමි. මෙම නියමයේ අධ්‍යාපනය හා මානව සම්පත් සංවර්ධන පිළිබඳ ආංශික අධීක්ෂණ කාර්ක සභාවට යොමු කළ යුතුයි මම යෝජනා
කරමි. ගරු විද්‍යා තාක්ෂණ පර්යේෂණ අමාත්‍යතුමා
මනි 2014 වර්ෂය සඳහා ජාතික විද්‍යා පදනමේ වාර්ෂික වාර්තාව මම ඉදිරිපත් කරමි. මෙම වාර්තාව අධ්‍යාපනය හා මානව සම්පත් සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවට යොමු කළ යුතුයි මම යෝජනා කරමි.
ගරු වෛරි කල්මාන්ත අමාත්‍යතුමා
ගරු කතානායකතුමනි 2014 වර්ෂය සඳහා රබර් සංවර්ධන දෙපාර්තමේන්තුවේ කාර්යසාධන වාර්තාව සහ 2014 වර්ෂය සඳහා ජාතික වැවිලි කළමනාකරණ ආයතනයේ වාර්ෂික වාර්තාව මම ඉදිරිපත් කරමි. මෙම වාර්තා කෘෂිකර්මය හා ඉඩම් පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවට යොමු කළ යුතුයි යෝජනා කරමි.
ගරු රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍යතුමා
කතානායකතුමනි 2014 වර්ෂය සඳහා හලාවත වැවිලි සමාගමේ වාර්ෂික වාර්තාව මම ඉදිරිපත් කරමි. මෙම වාර්තාව ආර්ථික සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවට යොමු කළ යුතුයි යෝජනා කරමි.
ගරු පළාත් සභා පළාත් පාලන අමාත්‍යතුමා
ගරු කතානායකතුමනි 2014 වර්ෂය සඳහා පළාත් පාලනය පිළිබඳ ශ්‍රී ලංකා ආයතනයේ වාර්ෂික වාර්තාව මම ඉදිරිපත් කරමි. මෙම වාර්තාව අභ්‍යන්තර පරිපාලනය හා රාජ්‍ය කළමනාකරණය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවට යොමු කළ යුතුයි මම යෝජනා කරමි.
එසම් පිළිගැන්වීම ගරු සුනිල් හඳුන්නෙත්ති මැතිතුමා එසම් 7යි.
ගරු කතානායකතුමනි බමුණාකොටුව මදුර ඇසපිටිය යන ස්ථානයේ පදිංචි EMD ඒකනායක මහතා ඇතුළු පිරිසෙන් ලැබුණු පෙස්සමක්ද මාතර අකුරැස්ස පාර නොම්බර 60B දරන ස්ථානයේ පදිංචි HM කුලවති මහත්මියගෙන් ලැබුණු පෙස්සමක්ද හම්බන්තොට මිරිජ්ජවිල අඩිසිය පාර අංක 261 දරන ස්ථානයේ පදිංචි P ලොකුහෙට්ටි මහතාගෙන් ලැබුණු පෙස්සමක්ද බතරමුල්ල අරුප්පිටිය නොම්බර 657 ස්ථානයේ පදිංචි සමස්ත ලංකා සමෘද්ධි කළමනාකරුවන්ගේ සංගමේ සභාපති PK රණුග්ගේ මහතාගෙන් ලැබුණු පෙස්සමක්ද තෙලිජ්ජවිල පහළ ගණේගම දිග්ගහවත්ත උදාර යන ස්ථානයේ පදිංචි ආර්.කේ. උපනන්ද මහතාගෙන් ලැබුණු පෙස්සමක්ද කොමාගම සූර්ය ගාඩන්ස් අංක 55/31 දරන ස්ථානයේ පදිංචි SD සේනානායක මහතාගෙන් ලැබුණු පෙස්සමක්ද කොළඹ 7 කොළඹ මහනගර සභාවේ සේවනියුතු සුගත් චන්ද්‍රවංශ මහතාගෙන් ලැබුණු පෙස්සමක්ද පිළිගන්වමු.
ගරු ආනන්ද අලුත්ගමුගේ මැතිතුමා පෙස්සම් 2යි. ගරු හර්ෂණ රාජකරණ මැතිතුමා වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න පළවෙනි ප්‍රශ්නයේ ගරු මහින්දානන්ද අලුත්ගමේ මැතිතුමා අග්‍රාම මැතිතුමා සහ ජාතික ප්‍රතිපත්ති ආර්ථික කටයුතු මැතිතුමාගේ ඇසීමට ගරු බුද්ධික පතිරණ මැතිතුමා ප්‍රාථමික කර්මාන්ත මැතිතුමාගේ ඇසීමට
මම අහනවා.
ආ1 හෙක්ටයාර් 2801යි ආ2 2010 කිලෝග්‍රෑම් 48,000යි 2011 57,000යි 2012 80,000යි 2013 50,000යි 2014 87,000යි 2015 කිලෝග්‍රෑම් 91,000යි 3 නැත 4 අදාළ නැත 1 ඔහු 2 1 අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන් එනසල් වපසරි වැඩ කිරීම සඳහා නව වගා ඇති කිරීමට අවශ්‍ය නිරෝගී පැළ නිෂ්පාදනය කර වගාකරුවන්ට 50%ක ආයෝජන ආධාර ක්‍රමයේ යටතේ ලබා දීම 2 වල්පිට පටක රෝපණ මධ්‍යස්ථානයේ උසස් තත්ත්වයේ පටක රෝපිත එනසල් පැළ බෙදා හැරීම 3 වගා කිරීමට අවශ්‍ය යහපත් කෘෂිකාර්මික පිළිවෙත් පිළිබඳ උපදෙස් එවැගේම වගාවල ඵලදායීත්වය වැඩි කිරීම සඳහා අවශ්‍ය උපදෙස් සහ පුහුණුව නොමිලේ ලබාදීම හා ආයෝජන ආධාර ලබාදීම. රෝග පලිබෝධ ඇතිවන අවස්ථාවල ඒවා පාලනය කිරීමට අවශ්‍ය පීවර අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන් ක්‍රියාත්මක කරනවා. උසස් තත්ත්වයේ එනසාල් නිෂ්පාදනය කිරීම සඳහා විශේෂ ආයෝජන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම. අගේ එකතු කළ නිෂ්පාදන කෙරෙහි පාර්ශ්වකරුවන් යොමු කිරීම සඳහා විශේෂ ආයෝජන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම. එනසාල් වගාවේ ගුණාත්මක සහ ප්‍රමාණාත්මක වැඩි දියුණු කිරීම උදෙසා එනසාල් වගාවට අදාළ විවිධ ශ්‍රේෂ්ඨ ඔස්සේ පරීක්ෂණ සිදු කිරීම. ඈ පැන නොගනි.
ගරු කතානායකතුමනි, මම විෂය භාර ඇමතුමාට ස්තුතිවන්ත වෙනවා. මම දැනගන්නට කැමති දිස්ත්‍රික් අපනයන කෘෂිකර්ම කාර්යාලවලට අමතරව ප්‍රාදේශීය ලේකම් කොට්ටාස මට්ටමින් සහ ග්‍රාමලධාරී වසම් මට්ටමින් එන්සාල් වගාව වඩා හොඳින් ව්‍යාප්ත කර හැකි ප්‍රදේශ හඳුනාගෙන ඒ සඳහා තෘණමූල මට්ටමේ නැත්නම් ග්‍රාස් රූට් ලෙවල් එකේ නිලධාරී ව්‍යුහයක් සම්පාදනය කිරීමට අමාත්‍යාංශය කටයුතු කළා තියෙනවද නැත්නම් කටයුතු කරන්න බලාපොරොත්තු වෙනවද?
ඇත්තටම අපි ප්‍රාදේශීය ඩිවිෂනල් සෙක්‍රටරිස්ලා මාර්ගෙන් මේ වජිර ඇමැතුමාගේ අමාත්‍යාංශයේ ඇමැතුමත් එක්ක කතා කරලා තියෙනවා. මට එක නිලධාරියෙක් ගානේ මුළු ප්‍රාදේශීය හැම සභාවකම ලබා දෙන්න කියලා අපේ ප්‍රාථමික කෘෂිකර්ම ඒ අමාත්‍යාංශයේ පැල අපි ව්‍යාප්ත කරන්න. ඊළඟට ඔබතුමා ආපු ප්‍රශ්නේ එනසාල් අපිට ඒකේ මේ උස් ප්‍රදේශවල විතරයි පුළුවන්. සාමාන්‍යයෙන් අඩි 2500කට වඩා ඉහළ තත්ත්වයේ තිබුණොත් විතරයි එනසාල් වගා කරන්න පුළුවන්. එවැනි ප්‍රදේශවල දැනටමත් අපි එනසාල් වගා කරන්න ඒ ව්‍යාපෘතිය සැලසුම් කළා තියෙනවා. ඒ වගේම ඒකට අවශ්‍ය කරන තවන් වලටත් අපි උපදෙස් දීලා තියෙනවා.
ගරු ඇමතුතුමනි, මම ඔබතුමා ඒ ගැන ක්‍රියාමාර්ගයේ සුසන්ත වෙනවා. විශේෂයෙන්ම 2012-12-31 දක්වා මේ අපි අපේ යහපාලන රජය බලයට පත් වුණාට පසුවත් උපාධිධාරීන්ට, මම හිතන්නේ කරු ජයසූරිය ඇමතුමා රාජ්‍ය පරිපාලන ඇමතිවරයා වශයෙන් හිටපු යුගෙත් අපි 2012-12-31 දක්වා උපාධිධාරීන්ට රැකියා දීලා තියෙනවා. ඉන් පසුව ඉන්න උපාධිධාරී අර අපිට මේ කාරණේදී මැදිහත් කරගන්න, මොකද උපාධිධාරීන් අපිව මුණ ගැහෙන්නේ නැව ජනතා නියෝජන නිසා. ඔබතුමාගේ අමාත්‍යාංශයට පුළුවන්කමක් තියෙනවා 2012-12-31 පසුව ඉන්න උපාධිධාරීන් රැකියා විරහිතව මේ ක්‍රියාවලියට දායක කරගත්තොත් තරුණ ශ්‍රමය සහ බුද්ධිමත් ශ්‍රමය අපි මේ කටයුත්තේදී ඵලදායී විදියට ඔබතුමාගේ අමාත්‍යාංශයේ ඉදිරි දැක්මට අනුගත කරගන්න පුළුවන් ක්‍රමවේදයක් ගැන කල්පනා කරන්න පුළුවන්ද?
ඔව්, ඇත්තටම දැන් මම හිතනවා අපි මේ ආයවැය ලේඛනය ගත්තත් මේ අපේ බුද්ධික මන්ත්‍රීතුමා දැන් පහුගිය අවුරුදු ගාණක් තිස්සේ අපි ගත්ත වැරදි ක්‍රියාකිරීම තමයි මං හිතන්නේ අපිට ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ. මොකද අයවැය ලේඛනේ අපි අරගත්තොත් එම වැඩියෙන්ම අපිට මුදල් වියදම් කරන්න වෙලා තියෙන්නේ පඩිනඩිවලටයි පොලියටයි. මොකද විශේෂයෙන්ම මේවා ඔක්කොම රජයෙන් කරන්න ගිහිල්ලා තමයි මම හිතන්නේ වැඩේ වරද්දගෙන තියෙන්නේ. ඒක නිසා අපි බලනවා පුද්ගලික ව්‍යාපාර තුලින්, ඒ කියන්නේ පුද්ගලික ව්‍යාපාරිකයන් ව්‍යවසායකයන්ට උදව් කරන්න. විශේෂයෙන්ම ලෝක බැංකු ව්‍යාපෘතියක් අපි හඳුන්වලා දෙනවා. ඒ ව්‍යාපෘතිය තුලින් අපි ව්‍යවසායකයන්ට අත දෙනවා. එතකොට උපාධිධාරීන්ටත් ඒගොල්ලන්ටත් පුළුවන් ඒගොල්ලන්ට පුහුණුවක් නොමිලේ ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා. එතකොට ඒගොල්ලන්ට පුළුවන් ඒගොල්ලන්ගෙම ව්‍යාපාරයක් පටන් අරගන්න.
මගේ තුන්වෙනි අතුරු ප්‍රශ්නය දැන් මේ එන්සාල් වගාවත් එක්ක ලංකාවේ දිස්ත්‍රික්ක කීපයක හරි නරක තත්ත්වයක් තියෙනවා. මාතලේ දිස්ත්‍රික්කයේ ඒ දිස්ත්‍රික්ක අතර ප්‍රමුඛයි. මං හිතන්නේ මේ වෙලාවෙත් මාතලේ දිස්ත්‍රික්කේ නියෝජනය කරන මන්ත්‍රීතුමන්ලා තුමියන්ලා 3 දෙනෙක් විතර මේ සභාවේ ඉන්නවා. වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව සතු ඉඩම්වල පහුගිය ආණ්ඩුව කාලේ බලය ඉතා නරක විදියට පාවිච්චි කළා. මේ එන්සාල් වගා කිරීමේ කටයුත්ත සිද්ධ කරා. වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ඉඩම් සම්පූර්ණයෙන් වනවැස්ම ඉවත් කළා. එන්සාල් වගා කිරීම විශේෂයෙන් මාතලේ දිස්ත්‍රික්කයේ පිටවල පතන සහ ඒ අවට ප්‍රදේශවල ඉතා නරක විදියට මේ විදිහට ඉඩම් අල්ලලා වන සංරක්ෂණ මේ එන්සාල් වගාව සිද්ධ කරා. ඒ නිසා එන්සාල් වගාකරුවන් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව සතු ඉඩම් වල සහ වනජීවී දෙපාර්තමේන්තුව සතු යම් ඉඩම් ප්‍රමාණයක් තියෙනවා ඒ ඉඩම් වල ඉතා නරක විදියට ජෛව විවිධත්වයට හානි වෙන මේ ක්‍රියාවලිය නතර කරන්න වන පරිසර අමාත්‍යාංශයත් එක්ක ඔබතුමාගේ අමාත්‍යාංශයට ඒකාබද්ධ වැඩපිළිවෙළක් යන්න පුළුවන්ද? ඒ කියන්නේ දැන් මේගොල්ලෝ ලියාපංචි කළා මේගොල්ලන්ට ආධාර නොදී මෙවැනි අකටුතුකම් කරන මේක ඉතා නරක විදියට පරිසරයට බලපාලා දෙනවා. විශේෂයෙන් මාතලේ දිස්ත්‍රික්කයේ සහ තවත් දිස්ත්‍රික්ක ගණනාවක්
දැනට
අධිකාරු ජනාධිපතිතුමා පරිසරය ආරක්ෂා කරන විශාල වැඩසටහනක් රට පුරාම ක්‍රියාත්මක කරනවා. ඉතින් දැන් ගොඩක් ඒවා තහනම් කරලා තමයි තියෙන්නේ එවැනි ප්‍රදේශවලට ඇතුල් වෙන එකත්. ඉතින් විශේෂයෙන්ම පරිසරය ආරක්ෂා කරන වැඩපිළිවෙලක් අපි ප්‍රාථමික කර්මාන්ත අමාත්‍යාංශයත් එම අමාත්‍යාංශයත් එකතු වෙලා කරන්නට මේ අවුරුද්දේ අපි සැලසුමක් ඉදිරිපත් කරනවා.
හොඳයි, බොහොම ස්තුතියි. ගරු උදේ ප්‍රභාත් ගමන් පිළ මැතිතුමා,
ගරු කථානායකතුමනි,
ආර්ථික ඇමතිතුමාගෙන්.
ගරු කථානායකතුමනි, නීති විරෝධීව ලබාගත් රාජ්‍ය වත්කම් අත්පත් කර ගැනීම පිළිබඳ ජනාධිපති කාර්යසාධක බලකායේ අදාළ විමර්ශන කටයුතු දැනටමත් සිදු කරමින් පවතින අතර එකී තොරතුරු අනාවරණය කිරීම ඉදිරි විමර්ශන කටයුතු සඳහා බාධාවක් මෙන්ම අවදානමක් පවතින බැවින් මෙම ප්‍රශ්නය සඳහා පිළිතුරු ලබා දීමෙන් වැළකී සිටින බවට දන්වා සිටිමි.
හොඳයි.
අඩුම ගානේ මේක සමාජිකයන් කවුද කියලා කියන එක වත්කම් අත්පත් කර අපිට දැනගන්න ඕනේ. මහජන මුදල් කොච්චර වැය කරලා තියෙනවද අපිට ඕනේ නැහැ පරීක්ෂණ ගැන. කිසිම පරීක්ෂණයක ප්‍රගතිය මෙතන අහලා නැහැ. කෝටි ප්‍රකෝටි ගණක් මහජන ධනය වංචා කරලා තියෙනවා කිව්වා. ඒ නිසා අපි ආන්නේ කාවද පත් කරලා තියෙන අපේ ධනය හොයන්න. ඒ අය කොච්චරක් වෙවෙනට හොයාගෙන තියෙනවද? ඒ වගේම ඒ සඳහා අපේ මහජන මුදල් කීයක් වියදම් කරාද? මේ කාරණා හෙළි කිරීමෙන් ගරු කථානායකතුමනි පරීක්ෂණ වලට කිසිම බාධාවක් වෙන්නේ නැහැ. වෙන හොර වැඩක් කරන් යනවනේ ඒකට බාධා වෙනවා. ඔබතුමා විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ මේ රටේ ජනතාවගේ තොරතුරු දැන ගැනීම අයිතිය වෙනුවෙන් මන්ත්‍රීවරයෙක් වශයෙන් පෙනී සිටි කෙනෙක් ගරු කථානායකතුමනි ඔබතුමා. ඒ නිසා මේක දැන් මේ තොරතුරු ඉල්ලලා අපිට තොරතුරු තර ගැනීම පනතනුව ලබන පෙබරවාරි මාසයෙන් පස්සේ අමාත්‍යංශයෙන් ලබා ගන්න පුළුවන්. නමුත් මේ ගරු සභාවට ඒ අයිතිය ලබා දෙන්න ගරු කථානායකතුමනි.
ගරු අමාත්‍යම ඒ සම්බන්ධයෙන් අර දෙන්න බැරි විතර අමතර වණික ලබා ගන්න පුළුවන්
ඒක. ගරු ජනාධිපතිතුමා තමයි මේක දන්නලා තියෙන්නේ. ඒ අනුව තමයි අපිට ක්‍රියාත්මක
වෙන්නේ. මම සාකච්ඡා කරලා බලන්න සාමාන්‍යයෙන් අර වියදම් ටිකයි නන් ටිකයි දුන්නාට ඒක වරදක් මම පේන්නේ නැහැ. නමුත් අර නඩුවට අදාළ විස්තර දෙන්න ඒක බැරිව අපි පිළිගන්නවා.
මොකද ගරු කථානායකතුමනි විමර්ශන කටයුතු වලට බාධා වෙනවා උන්ගක්ම මේක කරගෙන
යන්න බාධා නොවන. ඒකට බාධා නොවන ආකාරයට දෙන්න පුළුවන් එක වටිනවා. හොඳයි, බොහොම ස්තුතියි. ගරු විමල් රත්නායක මැතිතුමා කම්ප්‍රොඩස වෘත්තීය සමිති සම්බන්ධ අමාත්‍යතුමාගේ ඇසීමට. ගරු චමින්ද විජේසිරි මැතිතුමා පළාත් සභා පළාත් පාලන අමාත්‍යතුමාගේ ඇසීමට.
මම අහනවා ගරු කථානායකතුමා.
ගරු පළාත් පාලන අමාත්‍යතුමා, නියෝජ්‍ය අමාත්‍යතුමා.
ගමන්දේශ මැතිතුමාගේ ප්‍රශ්නය අන්තිතුමා දීර්ඝ මේකක් තියෙන සභාගත කරන්න නැත්තම් දීර්ඝ පිටපත් ගැමුණු ගොඩක් තියෙනවා.
හරි, සභාගත කරන්න. සභාගත කරන්න ගරු කථානායකතුමනි, ඇත්තටම මා යොමු කරපු ප්‍රශ්න පිළිබඳව දැන් ගරු අමාත්‍යාංශයේ ගරු රාජ්‍ය අමාත්‍යතුමත් එමතුමත් ඒ පිළිබඳව වැඩි අවධානයක් යොමු කරලා තියෙනවා. ඒ නිසා මම අතුරු ප්‍රශ්න අහන්න අවස්ථාවක් කරගන්නේ නැහැ. නමුත් මම හිතන්නේ ඒ කරන පරීක්ෂණ ඉතාම ප්‍රමාදව තමයි සිද්ධ වෙන්නේ. මම තවත් කඩිනම් කරන්න කියන යෝජනාව කරනවා ගරු අමාත්‍යතුමනි.
විශේෂම ගරු කථානායකතුමනි, මේ සම්බන්ධ අපි අද හවස 3ට සාකච්ඡා කළ අමාත්‍යාංශයේ සිවිල් නිලධාරීන් ගෙනල්ලා අපි ඒ පිළිබඳ වැඩි තීන්දුවක් ගන්න. ඒ වගේ මේ සිවිලු වාර්තා ටික සකස් කරලා තියෙනවා. ඒ කියන්නේ අපි ඒ පළාත් ප්‍රධාන ලේකම්වලට යවලා තියෙන අපිට උත්තර දෙන්න කියලා මේ ප්‍රශ්න පිළිබඳ.
හොඳයි, ගිය සැරේ ගරු අමාත්‍යතුමාත් පොරොන්දුනා මේක අවසානයක් කරන්න. එහෙනම් ඔබතුමාට මේ ප්‍රශ්න බලලා පිළිතුරු බලලා අවශ්‍ය නැව ප්‍රශ්න අහන්න ගන්න පුළුවන්.
හොඳයි,
බොහොම ස්තුතියි ගරු රෝහිණි කුමාර විජේරත්න මැතිණිය පළාත් සභා පළාත් පාලන මැතිතුමාගේ ඇසීමට.
මම අහනවා ගරු කථානායකතුමනි.
ගරු කථානායකතුමනි, ඒකෙත් ලොකු ප්‍රශ්න ගොඩක් තියෙනවා. මේකින් එක නම් ඔක්කොම ලියලා තිනවා. පංගුවක් නම් අපිට ඔබතුමේ රාශිගතව තමයි බලන්න තියෙන්නේ. අර පරික්ෂා කරපුවා ඒක ලෑස්තිකල් තියෙනවා සභාගත කරන්නද?
එහෙම කැමතිද ඔබතුමේ බලලා ඊට පස්සේ අවශ්‍ය නම්
සභාගත කරන්න. මට අතුරු ප්‍රශ්න කීපයක් අහන්න
තියෙනවා. සභාගත කළාට පස්සේනේ දැනගන්න
වෙන්නේ. ඒ කොහොම වුණත් මට මේ ටිකට උත්තර ඔබතුමාගෙන් ලැබෙනවා නම් හොඳයි. මේ කාලය තුලදී පැවැත්වපු විභාගවලට බොහොම ප්‍රශ්න පත්‍ර සකස් කරලා තියෙන්නේ කොමිෂන් සභාවේ සභාපතිවරයෙක් විදිහට කටයුතු කරපු කරුණාරත්න මැතිතුමා කියලා තමයි දැනගන්න තියෙන්නේ. එතුමා 2014 ඔක්තෝබර් 31 දක්වා කාලය තුල රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ සභාපති වශයෙන් කටයුතු කරා බස්නාහිර පළාතේ. ඉතින් නමුත් අලවි මෞලානා ගරු හිටපු ආණ්ඩුකාරතුමා කියලා තිබුණා මෙහෙම AI ලව්වා, ඒ කියන්නේ කොමිෂන් සභාවේ නිලධාරීන් ලව්වා මේ ප්‍රශ්න පත්‍ර සකස් කරන්න එපයි කියලා. නමුත් ඒක සකස් කිරීම සහ නිවැරදි කිරීම දිගින් දිගටම AI හරහා තමයි සිද්ධ වුණේ. අන්තිම වෙනකොට කොමිෂන් සභාවේ ලේකම් විනීතා රාජපක්ෂ මහත්මිය විසින් ප්‍රශ්න පත්‍ර සකස් කිරීමේ මණ්ඩලය නම් කිරීමට කිසිම පදනමක් නැතුව තමයි තෝරාගත්තේ. ඒ තුල යම් යම් අක්‍රමිකතාවයන් වෙලා තියෙනවා. ඔබතුමා ඒක එහෙම නෙවෙයි නම් ඔබතුමා මට කියන්න මේ අය සකස් කරන්න ඒ පත් කිරීම කරේ තෝරාගත්තේ කොහොමද කවුරුද කියලා.
ගරු කතානායකතුමනේ ඒ ප්‍රශ්න අද මට උත්තරයක් දෙන්න අමාරුයි. මේ පිළිබඳව අපි නැවත විමර්ශයක් කරන්න මේක අපේ අමාත්‍යාංශ අධිනන මේක පළාත් ආණ්ඩුකාර කාර්යාලයත් එක්ක සම්බන්ධ වෙන ප්‍රශ්නයක්. අපි අපේ සති දෙකක් කල් දෙන්න අපි මේ ප්‍රශ්නේ අය යොමු කරලා උත්තර ටික ඔබතුමාට ඔබතුමියට ඉදිරිපත් කරනවා.
එහෙම හොඳයිද මන්ත්‍රීතුමනි?
හොඳයි.
ඔව් එහෙමනම් මගේ අනිත් ප්‍රශ්නෙත් මම ඉදිරිපත් කරන්නම්. ඒ ප්‍රශ්නටත් එක්ක මේ උත්තරේ ලබා දෙන්න. දෙවෙනි අතුරු ප්‍රශ්නේ ප්‍රශ්න පත්‍ර සකස් කිරීම හා පිළිතුරු පත්‍ර පරීක්ෂා කිරීම සඳහා යොදවා ගන්න ලැබුණ තැනැත්තන් සඳහා පවත්නා පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ අනුමැතිය ලබා ගැනීමට කටයුතු නොකළේ මන්ද? දෙවෙනි තුන්වෙනි එක මෙම තත්ත්වය මින් ඉදිරියට නොවීමට ඔබතුමාගේ අමාත්‍යාංශය ගන්නා ක්‍රියාමාර්ග මොනවාද කියන එක.
හරි ගොතන එතුමනි මේ අපි අමාත්‍යාංශයේ අපි අධිශය විතරයි අපි පළාත් සභාවත් එක තමයි සම්බන්ධ වෙන්නේ. ඔබතුමිය කරුණාකර ලිඛිත ප්‍රශ්න ටික මට දෙන්න. අපි සද්දයක් ඇතුළු ඔබතුමියට නැත්නම් අපි ළඟ සාකච්ඡාවක් කරනවා නම් අමාත්‍යාංශේ ඔබතුමිය සම්බන්ධව අපි ප්‍රශ්න අපි නිරාකරණය කරන්න පුළුවන්.
බොහොම ස්තුතියි.
ගරු වෛද්‍ය නලින්ද ජයසිස මැතිතුමා කෘෂිකර්ම අමාත්‍යමාගේ ඇසීමට
මම අහනවා ගරු කතරගතුම.
සති දෙකක් කල් යනවා.
ගරු සුනිල් හෙඳින්නැත්ති මැතිතුමා සෞඛ්‍ය පෝෂණා දේශීය වෛද්‍ය අමාත්‍යමාගෙන් ඇසීමට
මම අහනවා ගරු කතානායකතුමනි.
ගරු කතානායකතුමනි ආ එක ඔව් දෙක ඔව් තුන ඔව් ආ එක නැත දෙක නැත තුන ඔව් හතර සමයටට හෝ පේශී තුලට ඇතුළු හෝ ප්‍රශස්ත මට්ටමේ ප්‍රතිශක්තියක් නොලැබීමට ඉඩ ඇත. ඈ පොලියෝ ප්‍රතිශක්තින කරන ක්‍රියාවලිය අපේක්ෂිත ප්‍රතිඵල ලැබෙන ක්‍රියාවලියකි. එම ප්‍රතිශක්තිකරණ වැඩසටහන හේතුවෙන් ලෝක සෞඛ්‍ය සංවිධානයේ 2014 වර්ෂයේ සිට ලංකාව දකුණු ආසියාතික කලාපයේ පොලියෝ රෝගයෙන් නිදහස් රටක් බවට සාතික කර ඇත. ඈ පැන නොනක්.
අරු කතානායකතුමනි දැන් අරු ඇමතුමාගේ උත්තරය අනුව මුලින් ඔබතුමා පිළිගන්නවා 0.5 මිලිලීටර් මාත්‍රාවක් දුන්නා කියලා එන්නත් කිරීම. දෙවෙනි කාරණාවේදී මම ඇහුවේ 2019 ඒ කියන්නේ මේ හිගයක් තියෙන නිසා එන්නත් හිගයක් තියෙන නිසා මාත්‍රාව 0.1 දක්වා හිගයක් තියෙන නිසා මාත්‍රාව 0.1 දක්වා අඩු කරලා තියෙන චක්‍රලේඛයක් නිකුත් කරලා තියනවාද කියලා. ඒකටත් ඔබතුමා ඔව් කියනවා. ඒතර එතන පරස්පරයක් තියෙනවා ගරු ප්‍රධානායකතුමනි. මොකද එක්කෝ 0.1ක් මිලිලීටර් 0.1ක් එන්නත් කිරීම පොලියෝ රෝගය වළක්වන්න ප්‍රමාණවත්. ප්‍රමාණවත් නම් 0.5ක් දෙන එක තේරුමක් නැහැ. එහෙම නැත්නම් 0.5ක් දෙන්න තියෙද්දි අත්‍යවශ්‍ය දේ බේත් හිගයක් නිසා 0.1 දුන්නොතින් දරුවට අවශ්‍ය කරන ප්‍රමාණය ලැබෙන්නේ නැහැ. එතකොට ඔබතුමාලා සතුටු වෙනවා එන්නත විද්ද කියලා. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ අවශ්‍ය ප්‍රමාණය පොලියෝ එන්නත තුරන් කිරීමට අවශ්‍ය ප්‍රමාණය ලැබෙන්නේ නැහැ. ඒ නිසා මේ උත්තරය තුළම තියෙනවා දෙකම පිළිගැනීම නිසා ඔබතුමා ගැටලුවක්. ඒක පැහැදිලි කරන්න කියලා ඉල්ලයි.
තීන්දුවක් නෙවෙයි මේක ලෝක සෞඛ්‍ය සංවිධානයේ තීන්දුවක්. මේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ 2015 ජූලි මාසේ තමයි තිබුණේ මුකෙන්නතට අමතරව මේ සමයට ඉන්ට්‍රඩර්මල් මේක මේ ප්‍රතිශක්තිකරණය දෙන්න කියලා. ඒකට ඒගොල්ලෝ මේව කරේ 0.5යි. නමුත් 2016 මැයි මාසේ වෙනකොට ඒගොල්ලෝ අපිට දැන්නුවා ඒගොල්ලොත් යුනිසෙෆ් එකත් දෙකම මුළු ලෝකෙම මේ එන්නත් හිඟයක් පවතිනවා කියලා. ඊට පස්සේ මාර්තු මාසේ මේක ඒගොල්ලෝ මාර්තු මාසේ ඉඳලා ඒගොල්ලෝ අපිට එව්වා මේක 0.1 මාත්‍රා දෙකක් මාස දෙකේදී සහ මාස හතරේදී ලබා දෙන්න කියලා. ඒකට ඒගොල්ලෝ ඒක රිසර්ච් කරලා මේ හිඟය නිසා ඒගොල්ලෝ හොයාගෙන තියෙනවා මේ දෙක 0.1 ඒවා දෙකක් දුන්නාමත් අර ප්‍රතිඵලෙම එනවයි කියලා. ඒතර ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශය අනුව තමයි අපි මේ කරලා තියෙන්නේ.
දෙවෙනි ප්‍රශ්නේ.
දෙවෙනි ලෝක සෞඛ්‍ය සංවිධානයේ හින්දා ඉතින් මට මොකුත් කියන්න බෑ. ඒ ගැන කතා නැගතුමනි. මේ දෙවෙනි අතුරු ප්‍රශ්නේ. නැදම.
හොඳයි දෙවෙනි ප්‍රශ්නේ යන්න.
නෑ නෑ මම කිව්වේ ඔබතුමා දුන්න උත්තරේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ හින්දා මට අතුරු ප්‍රශ්නයක් නෑ කියලා. කේන්ති ගන්න එපා. කේන්ති ගන්න එපා. වෙන වෙන ප්‍රශ්න ඔළුවේ තියාගෙන කතා කරන්න එපා. මේක විතරක් ඉතින් තියාගන්න.
හරි හරි අපි යම් ප්‍රශ්න.
වෙන වෙන ප්‍රශ්න
කතා කරන්න එපා. ගරු හඳුන්නේ නැති මැතිතුමා.
මේක විතරක් හිතාගන්න. පොලියෝ එන්නත ගැන විතරක් අපි කතා කරමු. බ්‍රයිබරි ප්‍රශ්න ගන්න එපා. දැන් ඊළඟ දෙවෙනි අතුරු ප්‍රශ්නේ ඔබතුමා කියද මේක මුක එන්නත ලබා දෙනකොට ඒක ඇත්තටම අපේ රටේ හුඟක් ඒකට හැකියාව ප්‍රවීණතාවය හැමෝටම ඒ ලබා දෙන අයට තියෙනවා. නමුත් දැන් මාස දෙකේ සහ මාස හතරේ වගේ දරුවන්ට මේක එන්නත් කිරීමේදී ගැටලුවක් තියෙනවද කියන ප්‍රශ්නේ තමයි මම මතු කරේ. කියන්නේ සමතුලට ඒ එන්නත ලබා දෙන්න මාස දෙකේ වගේ දරුවෙකුට හැකියාවක් නැහැ. ඒ එන්නත් කිරීම ඇත්තටම ප්‍රායෝගිකද ඒ දරුවන්ගේ තත්ත්වෙ හිතලා ඔබතුමා ඒකත් කිව්වොතේම ලෝකයේ අනිත් දරුවන්ගේ එහෙනම් හොඳයි කියලා මට කරන් දෙයක් නැහැ. නමුත් අපේ දරුවන්ගේ නම් ශාරීරික තත්ත්වය අනුව එන්නතක් ලබා දෙන එක ගැටලුවක් වගේ තමයි අපිට පේන්නේ.
මේක අපේ රටේ නෙවෙයි මේක ජාත්‍යන්තරව පිළිගත් ක්‍රමවේදයක්. මේක මේගොල්ලන්ගේ පුහුණුවේදීම PHMS ලට ඒ කියන්නේ සෞඛ්‍ය සේවා නිලධාරීන්ට මේ පුහුණුව ලබා දීලා තියෙනවා. ඒ වගේම මිඩ්වයිස් ලට අධීක්ෂණයේ යටතේදී මේක ලබා දීමට ක්‍රියා කළ තියෙනවා. අද වෙනතුරු කිසිම එහෙම ප්‍රශ්නයක් ඇති වෙලා නැහැ. මේක හොඳින් කෙරීගෙන යනවා. 2014 දී අපි පොලියෝ වලින් නිදහස් රටක් විදියට ලෝක සෞඛ්‍ය සංවිධානය පිළි අරගෙන තියෙනවා.
මේ ප්‍රශ්නේ මම මේ මම තුන්වෙනි අතුරු ප්‍රශ්නේ ගරු කතානායකතුමනි මම මේ ප්‍රශ්නේ මම හිතලා මේ හදලා දාපු ප්‍රශ්නයක් නෙමෙයි. ඒ ශේෂ්ත්‍රයේම ඉන්න PHM ලගෙන් එන ගැටලුවක් හැටියට මේ ඉදිරිපත් කරන්නේ. ඔවුන් කියන දේ තමයි ඔවුන්ට ප්‍රමාණවත් මේකට පුහුණුවක් යාවත්කාලීන කරලා නැහැ. පුහුණුව මේ දරුවන්ට එන්නත් කිරීම සම්බන්ධයෙන් මේ සමට කුඩා දරුවන්ගේ නිසා ගැටලු ගණනාවක් මේ ශේෂ්ත්‍රයේ මතුවලා තියෙනවා. මම ඔබතුමාගෙන් ඉල්ලීමක් කරනවා, විශේෂයෙන්ම ඔබතුමා කියනවා මේ PHI PHM අයව ශේෂ්ඨ නිලධාරීන්ව කාර්ය මණ්ඩලයේ යාවත්කාලීන කරලා තියෙනවා කියලා පුහුණුව. නමුත් ඇත්තටම ප්‍රායෝගිකව කරු හැමතුමා එහෙම පුහුණුව යාවත්කාලීන වෙලා නැහැ. ඒ ගැන ඔබතුමා හොයලා බලලා අවශ්‍ය පියවර ගන්නවද කියලා දැනගන්න කැමතියි.
එහෙම තත්ත්වයක් තියෙනවා මම බලලාම එක්වර.
රයිට් මොම ස්තුතියි ගරු විදිර වික්‍රමනායක මැතිතුමා, අග්‍රාමාත්‍යතුමා, ජාතික ප්‍රතිපත්ති ආර්ථික කටයුතු අමාත්‍යතුමාගේ ඇසීමට, ගරු ඉම්රාන් මහරුම් මැතිතුමා සුදේශ කටයුතු අමාත්‍යතුමාගේ ඇසීමට, ගරු රංජිත් සොයිසා මැතිතුමා කොෂිකාර්ම අමාත්‍යතුමාගේ ඇසීමට. කොෂිකාර්ම අමාත්‍යතුමා
සති දෙකක් කල් වෙන.
ගරු බුද්ධික පතිරණ මැතිතුමා කොෂිකාර්ම අමාත්‍යතුමාගේ ඇසීමට
මම අහනවා.
ඒක දල වශයෙන් මෙට්‍රික් ටොන් 150 අධික වනගත මීපැණි ජනපද මගින් හා ගෘහස්ත මීමැසි ජනපද මගින් ලබා ගන්නා බැවින් සංඛ්‍යාත්මක දැක්විය නොහැක. ආ3 මීපැණි ආයතන සම්බන්ධ දත්ත නොමැත. ආ1 ඔව්. ආ2 මධ්‍යම රජයේ කුෂිකර්ම දෙපාර්තමේන්තුවද පළාත් කුෂිකර්ම දෙපාර්තමේන්තුව මගින්ද මීමැසි පාලනය සම්බන්ධ විශේෂ ව්‍යාපෘති ක්‍රියාත්මක කරයි. ඒවා නම් මීමැසි පෙට්ටි මීමැසි ජනපද සපයා ගැනීම සඳහා සහනාධාර සැපයීම, කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ පුහුණු ආයතන හරහා නොමිලේ මීමැසි පාලනය සම්බන්ධ ප්‍රායෝගික පුහුණුව ලබා දීම, මීමැසි පාලනයට අවශ්‍ය යටිතල පහසුකම් වැඩි දියුණු කිරීම සඳහා මීමැසි පෙට්ටි නිෂ්පාදනයකින් පුහුණු කිරීම හා අලෙවිය සම්බන්ධකරණය, මීමැසි ගම්මාන පිහිටුවීම මගින් තරුණ හා කාන්තා කණ්ඩායම් මීමැසි පාලනය යොමු කරවීම, මීපැණි අලවිය සඳහා පිරිසිදු කිරීම, ඇසුරුම්කරණය හා ප්‍රමිතිය පවත්වා ගැනීම පිළිබඳ දැනුවත් කිරීම, වෙළඳපොළ සම්බන්ධීකරණය ඈයන්න අදාළ නොවේ.
ගරු කතානායකතුමනි, මගේ පළවෙනි අතුරු ප්‍රශ්නය දැන් ශ්‍රී ලංකාවට වාර්ෂිකව අවශ්‍ය මීපැණි ප්‍රමාණය මෙට්‍රික් ටොන් 150 කියලා ගරු අමතුමා සඳහන් කරා. මේ මොහොත වෙනකොට ඉතා නරක තත්ත්වයක් ඇති වෙලා තියෙනවා. ඉතා විශාල වශයෙන් මීමැස්සන් මියයාම සිද්ධ වෙනවා. ඒක වෛරසයක් නිසා සිදුලායි කියන විශ්වාසය තියෙනවා. මේක සිද්ධ වුණේ ඕස්ට්‍රේලියාව සහ තවත් රටවල් ගණනාවකින් ලංකාවට ආනයනය කරපු මීපැණි නිසා කියලා තමයි මීපැණි ශේෂ්‍ය කටයුතු කරන විශේෂයෙන් බිගු සම්පත සුරකීමේ සංවිධානය වගේ බොහෝ සංවිධාන සඳහන් කරන්නේ. එතකොට දැන් අපි දන්නවා බිබිල දොඩන් කහ දොඩන් හින්දා නැති වෙලා ගියා. ඒ වගේ බොහෝ ආනයන නිසා අපේ දේවල් විනාශ වුණා. දැන් ලෝකයේ මීපැණි ලංකාවට ආනයනය කිරීමට කරපු එක්තරා විදිහක උපක්‍රමයක්ද ලංකාවේ මීමස්සන් වඳ කිරීමට ගත ක්‍රියාමාර්ගයක්ද කියන සාධාරණ සැකයක් ඇති වෙනවා. ඒ නිසා කෘෂිකර්ම අමාත්‍යංශය මීමස්සන් සඳහා ඇති වෙලා තියෙන මේ තර්ජනය හඳුනගෙන තියනවාද? ඒ වෙනුවෙන් යම්කිසි ක්‍රියාමාර්ගයක් අරගෙන තියනවාද?
ගරු කතානායකතුමනි දැනට ඒ සම්බන්ධව වාර්තා වෙලා නැහැ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට. ඉතින් ඒ සම්බන්ධව සොයා බලලා තමයි කරුණු ඉදිරිපත් කරන්න වෙන්නේ.
ගරු මන්ත්‍රීතුමාව
කෘෂිකර්ම අමාත්‍යාංශයට මා දන්නා තරමට වාර්තා වෙලා තියෙනවා. ප්‍රශ්නේ තියෙන්නේ මේක හරි බරපතල තත්ත්වයක්. මොකද එක පැත්තකින් පරාගණය මේ පැණි විතරක් නෙවෙයි මේ මැස්සාගේ ක්‍රියාවලිය හරහා පරාගණයට සිදුවන බලපෑම ඉතා විශාලයි. ඒ තුලින් තමයි අපිට සමහර වෙලාවට අවශ්‍ය ඵල ලබා ගැනීම හැකියාව ලැබෙන්නේ පරාගණ ක්‍රියාවලිය නිසා. ඉතින් ඒ නිසා බිඟු සම්පත සුරකීමේ සංවිධානය සහ තවත් සංවිධාන ගණනාවක් මේ ගැන පරිශීලන කරන්න කියලා දිගින් දිගටම කියනවා. මොකද එක පැත්තකින් මේ පැණි ලබා ගැනීම පමණක් නෙවෙයි පරාගණ ක්‍රියාවලිය නැතිනම් ලෝකය තුල පරාගණ ක්‍රියාවලිය නැති වුණොත් ජෛව විවිධත්වයට සහ විශේෂයෙන් ආහාර නිෂ්පාදනයට ඇති වෙන්නේ වළක්වන්න බැරි ඛේදවාචකයක්. ඒ නිසා මේ පිළිබඳව දැඩි ක්‍රියාමාර්ගයක් ගත යුතුයි සහ කඩිනම් ක්‍රියාමාර්ගයක් ගත යුතුයි. සහ මේක කෘෂිකර්ම අමාත්‍යාංශයට මා දන්නා තරමින් වාර්තා වෙලා තියෙනවා. හැබැයි කෘෂිකර්ම අමාත්‍යාංශය මේ ගැන හොයා බලනවාද නැද්ද කියන එක දිගින් දිගට පසුබිම් කරනවාද නැද්ද කියන එකයි ප්‍රශ්නේ.
ගරු මන්ත්‍රී ගරු ඇමතිතුමා මේක මහජන නියෝජිතයන් ඒ නිසා ඔබතුමාට පරීක්ෂණයක් කරන්න පුළුවන් නේද?
පුළුවන්. මේ සම්බන්ධ මෙතුමායි කිව්වේ
හොඳයි.
ඒ යෝජනාව සම්බන්ධව මට පුළුවන් ඒක
හොයා
බලලි වෙලා
හොඳයි. ගරු මන්ත්‍රී මහරි නේද?
උංගෙනි අතුරු ප්‍රශ්නය දැන් ලංකාවේ විශේෂයෙන්ම බම්බර වද සහ මී වද සමහර තැන්වල තියෙන තත්ත්වය තුළ බරපතල ගැටලු තියෙනවා. ජෛව ක්‍රියාවලිය විශේෂයෙන් මානව ක්‍රියාවලිය දැන් උදාහරණයක් විදිහට පෙරදිනි විශ්වවිද්‍යාලයේ අක්බාර් පාලමේ තියෙන බම්බර වද කාලයකට සැරයක් ඉවත් කරන විශේෂ උපාධි ප්‍රදාන උත්සව කාලෙට පහුගිය කාලේ කරේ හුළු අතු වලින් පුච්චපු එක. ඒ වගේම තවත් බොහෝ ස්ථානවල ඔබතුමා ගියොත් අපේ සෙන්පති මන්දිරේ නුවරඑළිය ඒකෙත් මේ බමරවද බරපතල ප්‍රශ්නයක්. ඉතින් ලංකාවේ බිඟු සම්පත සුරකීමේ සංවිධානය වගේ සංවිධාන කැමති බමරවද මීවද පුච්චන්නේ නැතුව ඒ සත්තුන්ට අගතියක් නොවන විදිහට ඉවත් කරන්න. හැබැයි ඒකට යම් කිසි මට්ටමක රාජ්‍ය අනුග්‍රහයක් අවශ්‍යයි. අමාත්‍යාංශ මැත්තෙන් අවශ්‍යයි. දැන් කාලයකට කලින් අවුකන බුදු පිළිමේ බමරවද ඉවත් කරේ මෝටින් ගහලා. මේ බුදුහාමුදුරන්ගේ ඇඟේ බෙදලා තියෙන බමරවද ඉවත් කරන්න මෝටින් ගැහුවා. හැබැයි දැන් අද බිඟු සම්පත සුරකීමේ සංවිධානය ඊට වඩා වෙන ක්‍රියාවලියකට යනවා. ඒ සතුන්ට හානියක් නොවන. හැබැයි ඉල්ලන්නේ අමාත්‍යාංශය සහයෝගයක් දෙන්න මේ කටයුත්තට කියලා. ඒ නිසා බඹරවද සහ මීවද විශේෂයෙන් සීගිරියෙත් ඒකයි. පාසල් දරුවන්ට සහ බොහෝ දෙනෙකුට නර්මන්නන්ට අගතියක් යනවා. ඒ නිසා මේ ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වෙන අයට යම් කිසි මට්ටමින් අනුග්‍රහයක් දෙන්න අමාත්‍යාංශය 2017 දී කල්පනා කරන්න බැරිද මුතුමා?
ඔබතුමාගේ යෝජනාවේ ගැන අවධානය යොමු කරන්න පුළුවන්. ඒ යෝජනාව සම්බන්ධව අපි ඉදිරියේදී සාකච්ඡා කරලා ඔබතුමාට පිළිතුරක් ලබා දෙන්න.
හොඳයි, බොහොම ස්තුතියි. ගරු බිමල් රත්නායක මැතිතුමා, අග්‍රාමැතිතුමාගේ ජාති ප්‍රතිපත්ති ආර්ථික කටයුතු මැතිතුමා ඇස.
මම අහනවා ගරු කතානායක.
ගරු කතානායකතුමනි, පිළිතුර යාපදිංචිව තිබූ සමාජික ගිණුම් සංඛ්‍යාව 2013 20381යි, 2014 19008යි, 2015 17439යි, අලුතින් ලියාපදිංචිව පදිංචි වූ සමාජික ගිණුම් සංඛ්‍යාව 2013 8628යි, 2014 8898යි, 2015 7776යි. ගරු කතානායකතුමනි, ගරු බිමල් රත්නායක මැතිතුමා, මේ පහුගිය සුමානෙත් අපි මේ පිළිතුරු දෙනකොට එතුමාට මේ දත්ත පිළිබඳ ප්‍රශ්න කීපයක් තිබුණා. අපි ඇත්තටම මේ පිළිබඳව මේ දත්ත කොහොමද දෙන්නේ කියලා පොඩි නිවැරදිතාවයක් අපි සඳහන් කරන්න ඕනේ. විශේෂයෙන්ම අලුතෙන් ලියාපදිංචි වූ සමාජික ගිණුම් සංඛ්‍යාව ගත්තහම එතන තියෙනවා යම්කිසි කෙනෙක් රැකියාව මාරු වෙනවා නම් එතන අලුත් ගිණුමක් ඇරෙනවා. එතකොට වර්ෂයක් ඇතුලේ රැකියා කීපයක් මාරුනොත් එහෙම ඒ ගිණුම් සංඛ්‍යාව ඒ අනුව වැඩි වෙනවා. අර පරණ ගිණුමුත් තියෙනවා. ඒ වගේම වසරක් තුල කිසිදු දායක මුදලක් ගෙවන්නේ නැත්නම් ඒ ගිණුම් අක්‍රීය ගිණුම් ලෙස සැලකෙනවා. ඒ වගේම අපි දැනට සමාජික ගිණුම් පවත්වාගෙන යෑමේදී සේවා යෝජකයන් විසින් ලබා දෙන අංකයක් මත තමයි මේ ගිණුම් නම් කරන්නේ. නමුත් ඉදිරියේදී අපි විශේෂයෙන්ම ජාතික හැඳුනුම් පත පදනම් කරගෙන පද්ධතියක් හදන්නට අපි දැනට කටයුතු කරගෙන යනවා. විශේෂයෙන්ම අයවැය කතාවෙත් මුදල් ඇමැතිතුමා සඳහන් කරා විශේෂයෙන්ම ETF EPF සහ කම්කරු දෙපාර්තමේන්තුවේ දත්ත පද්ධතියේ විෂමතා පවතින බැවින් ඒක එක දත්ත පද්ධතියකට අපි ගන්නට අපි කටයුතු කරනවා ඉදිරියට ඒ වගේම අධිකරණයේ නඩු පවතිනවා නම් ඒ වගේම ඒ සේවා යෝජකයා ගෙවීමට කාලයක් ඉල්ලලා තියෙනවා නම් නැත්නම් වාරික වශයෙන් ගෙවනවා නම් ඒක සම්පූර්ණ වුණාම තමයි ඒ ගිණුම සක්‍රිය කියලා අපි හඳුන්වන්නේ. ඒ පිළිතුරත් එක්කම ආයන්න මේ අවුරුන් වර්ගීකරණය කරන නොලැබේ ඇයන්න අදාළ නොවේ.
ගරු කතානායකතුමනි, අතුරු ප්‍රශ්නය අවස්ථාවේදී මම මේක ඉදිරිපත් කරන කමිටු මට ඇත්තටම මේ සම්බන්ධව නිශ්චිත අතුරු ප්‍රශ්නයක් නෙමෙයි. නමුත් අයවැය ලේඛනයේදී පිළිඅරගෙන තිබෙනවා මේ දත්තවල උනතාවයක් තිබෙනවා කියලා. ඒ නිසා මම ගරු ඇමතුමා දුන්නු පිළිතුරට සෑහීමටපත් වෙනවා. අයවැයෙන් මේක හඳුනාගන්න තිබීම පිළිබඳව අපි ඒක කරත් අඩුපාඩුව දැක්කට පස්සේ හඳුනා ගන්න එක වැදගත්. ඒ වගේම ඔබතුමා ඉදිරිපත් කරන හේතුව එකම පුද්ගලයා අවස්ථා එකම අවුරුද්ද ඇතුළතදී රැකියා දෙකකට මාරු වුණොත් ඒ අනුව ගිණුම් අංක වැඩි වෙනවා කියලා ඉදිරිපත් කරන කරුණ වුණත් ගරු ඇමතුමනි මේ මම මතු කරපු මුල් තර්කයට සුවිශාල වශයෙන් මේ ගිණුම් සංඛ්‍යාව වැඩිවීමට එකම හේතුව නෙමෙයි. ඒ නිසා මේ පිළිබඳ විවාදයක් මට අවශ්‍ය නැහැ. ඔබතුමාලා මේ වැරද්ද හඳුනාගෙන නිවැරදි කරනවා නම් ලබන වසර ඇතුළතදී ඒ ගැන ස්තුතිවන්ත වෙමි.
ගරු කතානායකතුමනි, ඇත්තටම අපි මේ නවීන තාක්ෂණයේ යොදවලා විශේෂයෙන්ම අපි මේ ETF සහ EPF 1980 ගණන්වල ආරම්භ කරනකොට ඒක ඒ තාක්ෂණයේ ඒ කාලේ අනුව සේවා යෝජකයව පදනම් කරගෙන තමයි මේ පද්ධතිය හදලා තියෙන්නේ. දැන් මම හිතන්නේ තාක්ෂණය දියුණු වෙලා තියෙනවා. අපිට විශේෂයෙන්ම ජාතික හැඳුනුම්පත ඉදිරියේදී නවීකරණය කරලා ඒ තුලින් අපිට මම හිතන්නේ සේවකයා පදනම් කරගෙන අපිට දත්ත පද්ධතියක් හදාගත්තොත් මේ විෂමතා සියල්ලම අපිට निराකරණය කරන්න පුළුවන් වෙනවා. ඒ වගේ පද්ධතියක් හදන්නට මම හිතන්නේ තාක්ෂණයක් තියෙනවා. ඒ හින්දා තමයි අපි අයවැයනුත් සඳහන් කරේ. ඒ සඳහා අපි ක්‍රියා කරනවා කියලා.
හොඳයි. ගරු බුද්ධික පතිරණ මැතිතුමා
මහනව ගරු කතානායක
කර්ම මාත්‍යමග ඇසීමට
දෙකක් කලින්
ගරු බිමල් රත්නායක මැතිතුමා කම්කරු වෘත්තීය සමිති සමත් අමාත්‍යමග ඇසීමට
මහනව ගරු කතානායකතුමා
ගරු මන්ත්‍රීතුමා ඔබතුමා හතරවෙනි ප්‍රශ්නේ තිබුණා ඔබතුමා හිටියේ නැහැ. ඒක දැන් සභාගත වෙනවා. මේකත් සභාගත කරන්නද නැත්නම් ඒකත්
දැයි දෙවෙනි වටය ගරු මහින්දානන්ද අලුත්ගමේ මැතිතුමා අග්‍රාමාත්‍යතුමා ජාතික ප්‍රතිපත්ති සභාගත කරන්න ගරු විදුර වික්‍රමනායක මැතිතුමා හතර ගරු බිමල් රත්නායක මැතිතුමා කම්කරු වෘත්තීය සමිති සමත් අමාත්‍යතුමා ඇසීමට
සභාගත කළා.
ඒක
ගරු විදුර වික්‍රමනායක මැතිතුමා අග්‍රාමාත්‍යතුමා ජාතික ප්‍රතිපත්ති ආර්ථික කටයුතු මැතිතුමා ඇසීමට ප්‍රශ්න ආනවද?
ආනවා.
ගරු ඉම්රාප් මහරුම් මැතිතුමා ගරු සුදේශ කටරිය මැතිතුමා
සභාගත කරනවානේ. හරි.
සභාගත කරන්න. හරි. පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අංක 23.2 යටතේ ප්‍රශ්න ගරු අනුරජ දිසානායක මැතිතුමා.
ගරු කතානායකතුමනි, යාපනය ප්‍රදේශයේ ආවා නමින් ක්‍රියාත්මක වන කණ්ඩායම සම්බන්ධයෙන් පැන ගිය ඇත්ලි ගැටලුකාරී තත්ත්වය පිළිබඳව මෙම සභාවේ අවධානය යොමු කරනු කැමැත්තෙමි. පසුගියදා යාපනයේදී මෝටර් සයිකලයක ගමන්ගත් සරසවි සිසුන් දෙදෙනෙකුට පොලිසිය විසින් වෙඩි තබා ඝාතනය කිරීම සිදුවීම සමග ලද පැහැදිලි කිරීමකදී නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යවරයා උතුරේ ආවා නමින් සන්නද්ධ කණ්ඩායමක් මෝටර් සයිකලින් සැරිසරන බව අලමුවරට මේ පාර්ලිමේන්තුවට ඉල්දරව් කරා. එම කණ්ඩායමට හමුදාවේ ඇතැම් කොටස් සමග සම්බන්ධයක් ඇති බව තමන් දන්නා බව ආණ්ඩුවේ සම කැබිනට් මාධ්‍ය ප්‍රකාශකවරයෙකු පසුගිය දෙවෙනිදා පැවති කැබිනට් මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කරනු ලැබුවා. මොකද කැබිනට් මාධ්‍ය ප්‍රකාශකවරයා කියන්නේ ආණ්ඩුවේ මතය ප්‍රකාශ කරන කෙනා. ඔහු විසින් ප්‍රකාශයට පත් කරා මේ ආවා කියන සන්නද්ධ කණ්ඩායමක් නම් ඔවුන් පසුගිය කාලයේ හමුදාව මැද ඇත් වී ගොඩනගලද සංවිධානයක් බව. ගරු කතානායකතුමා, මේක බරපතල වෙන්නේ ආණ්ඩුවේ කැබිනට් මාධ්‍ය ප්‍රකාශකයා වගේ තමයි මේක කියන්නේ. ඒ වගේම අපිට ඉතිහාසයක් තිබෙනවා ආණ්ඩු මැදිහත් වී මේ ආකාරයේ අතුරු හමුදා පවත්වගෙන ගියපු. ප්‍රාකල්ලිය ගොඩ නැගුවා, කහ බලල්ලු කියලා සංවිධාන ගොඩ නැගුවා, ඔක්කොම ගොඩ නැගුවේ ආණ්ඩුව මැදිහත් වී අතුරු හමුදාවන් ලෙස. ඒ නිසාමත් තමයි මේ ප්‍රශ්නේ බරපතල වෙන්නේ. දෙවින්දා පැවති කැබිනට් මාන්ත්‍රී හමුදාවේ එහෙම ප්‍රකාශ කරත් මීට පසු අවස්ථා දෙකකදී උතුරු පළාත් ආණ්ඩුකාරවරයාද ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයාද එම කණ්ඩායමට හමුදාවේ සමග කිසි සබතාවයක් නැති බව කියා සිට ඔබතුමා මා දැක්කා. බියගම ප්‍රදේශ රැස්වීමකදී මා දැක්ක එක වෙලාව ප්‍රකාශ කරලා තිබුණා. මේකට හමුදාවන්ගේ කිසිදු ප්‍රකාශයක් නැහැ, මේ සම්බන්ධයක් නැහැ කියන. ඒතර කැබිනට් මාධ්‍ය ප්‍රකාශකවරයා තව එකක් කියනවා. පසුගිය 6 වෙනිදා ආණ්ඩුවේ කැබිනට් මාධ්‍ය ප්‍රකාශකවරයා නැවතත් විශේෂ නිවේදනයක් නිකුත් කරමින් තමන්ගේ මුල් අදහස නැවත තහවුරු කර සිටියා. ඒ විතරක් නෙවෙයි, ප්‍රාදේශ සංවර්ධන අමාත්‍යවරයා කර ප්‍රකාශක මම දැක්ක ගරු කතානායකතුමනි සරත් පොන්සේක මැතිතුමා විසින් ඔහු ප්‍රකාශ කරනවා මෙම ආවා සංවිධානයට හමුදාවේ සම්බන්ධයක් තිබෙනවා නම් එය හිටපු ආරක්ෂක ලේකම්වරයාගේ සම්බන්ධයක් තියෙන බව. එතකොට මේක ඉතාමත් බරපතල තත්වයක්. ආණ්ඩුවේ ඇමතිවරු උතුරේ යම් අතුරු හමුදාවක් ගොඩනගා තිබෙන බවත් ඒට හමුදාවන්ගේ සබත්තාවයන් තිබෙන බවත් ප්‍රකාශ කරලා තිබෙනවා. නමුත් රාජ්‍ය ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයා හැටියට ඔබතුමා ප්‍රකාශ මේක මේ ප්‍රතික්ෂේප කරලා තිබෙනවා. යම් සිදුවීමකදී පුද්ගලයන්ට විවිධ අදහස් තිබිය හැකි. නමුත් ආණ්ඩුව වෙනුවෙන් ප්‍රකාශ නිකුත් කිරීමේදී පෞද්ගලික අදහස් නොව ආණ්ඩුවේ අදහස ප්‍රකාශ වනු ඇතැයි ජනතාව අපේක්ෂා කරනවා. එඳ කාලයක් යනකොට ටික දවසක් යනකම් ජනතාව හිතන් ඉන්නවා කැබිනට් මාධ්‍ය ප්‍රකාශකවරයා මේක කියපුවාම ආයෙ නම් මේකට හමුදාවේ සම්බන්ධයක් තියෙනවා කියලා. හැබැයි ආයේ රාජ්‍ය ආරක්ෂක අමාත්‍යවරයා ඒක ප්‍රතික්ෂේප කරපුවාම ආයෙ එහෙම නැතු වෙති කියලා. එහෙම වෙන්න බෑ. මොකද ජනතාවට නිවැරදි මතය ආණ්ඩුව විසින් ලබා දිය යුතු තිබෙනවා. මේ තත්ත්වය තුළ ආවා කල්ය හමුදාවට හෝ හමුදාවේ ඇතැම් නිලධාරීන්ට සම්බන්ධ බවට සබත්ත ඇති බවට අදහසක් ප්‍රකාශයට පත්වීමේදී ඒ කෙරෙහි මහජන අවධාන යොමුවීම අතිශය සාධාරණ වන අතර විවිධ අරමුණු වෙනුවෙන් කරනු ලබන වේමින් ප්‍රකාශ බරපතල බවට සැකයක් නැහැ. එසේම උතුරු පළාත් ආණ්ඩුකාරවරයාද ආණ්ඩුවේ ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයාද ආවා කල්ය සමග හමුදාවේ කිසි සම්බන්ධයක් නැති බව පවසා තිබෙනවා. ඔවුන් මෙම කරුණ පවසන්නේ කවුරුන් විසින් තහවුරු කරන ලද කරුණ අනුවදා යැපැහැදිලි. මේ தත්ත්වය තුල ගරු අමාත්‍යතුමා විසින් මේ ප්‍රශ්න වලට පිළිතුරු ලබා දෙනවා ඇතයි බලාපොරොත්තු වෙනවා. 1. ආවා කණ්ඩායම සම්බන්ධයෙන් මේ වන විට සොයාගෙන ඇති කරුණු කවරේද? 2. ආවා කල්ය හමුදාවට හෝ හමුදාවේ ඇතැම් නිලධාරීන් සම්බන්ධ බවට සබත්ත ඇති බවට කැබිනට් මාධ්‍ය ප්‍රකාශකවරයන් පවසා ඇත්තේ ඇයි? ඔහු ඒ සඳහා පදනම් කරගත්තු කරුණු කවරද? ආණ්ඩුවේ මතයද? ඒ සඳහා පදනම් කරගත්තේ කවර කරුණුද? 3. එම කල්ය සමග හමුදාවට සම්බන්ධයක් නැතයි ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයා විසින් කියන්නේ මොනවා මතද ඊට පස්සේ? 4. මෙම පරස්පර අදහස් සම්බන්ධයෙන් ආණ්ඩුවේ මතය කුමක්ද කියලා දැනගන්න කැමති ගරු කතානායකතුමනි, බොහොම ස්තුතියි ඔබතුමා මේ අවස්ථාව ලබා දීම පිළිබඳව.
ගරු කතානායකතුමනි, ආවා කියන මේ කණ්ඩායම මම හිතන්නේ පැහැදිලිව කියන්නට පුළුවන් ගරු කතානායකතුමනි, ආවා කියන මේ ඒ මමත් ඉස්සෙල්ලා ප්‍රකාශ කරුවා වගේම ඒක උතුරේ මේ මං හිතන්නේ මෝටර් සයිකල් කල්ලියක්. ඒ කල්ලිය මං හිතන්නේ මේ යම්කිසි කාලයක් තුල ඒ ප්‍රදේශයේ ජනතාව මං හිරිහැර කරගෙන කප්පන් ඉල්ලගෙන එවැනි ව්‍යාපාරයක් ගෙනියන මෝටර් සයිකල් කල්ලියක්. ඒ නිසා තමයි ගරු කතානායකතුමා මම පැහැදිලිව කිව්වේ මේක හමුදාවෙන් මෙහෙවන කණ්ඩායමක් නෙවෙයි. අපේ යුද හමුදාවට කිසිම අවශ්‍යතාවයක් නැහැ මෙවැනි කල්ලියක් මෙහෙවන්න. නමුත් රාජිත සේනරත්න ඇමතිතුමාගේ ප්‍රකාශයත් මං හිතන්නේ ඒක වැරදි නෙවෙයි ගරු කතානායකතුමනි. මොකද එතුමා කිව්ව විදිහට නෑ, පොඩ්ඩක් පැහැදිලි කරන්නම් මන්ත්‍රීතුමා. එතන ඒ දැන් අපි සාගල රත්නායක ඇමතුමා මං හිතන්නේ මේකටත් වඩා
මම අවස්ථාව දෙන්න ඔබතුමා වුණාට පස්සේ
දැනට අත්අඩංගුවට aran තියෙන මේ ආවා කල්ලියේ තුන්දෙනෙක්ගෙන් එක්කෙනෙක් මේ හමුදාවේ නිලධාරියෙක් හැටියට සේවය කළා තිබ්බා. ඒ දැන් ප්‍රශ්න කරනකොට ඒ පුද්ගලයා කියන්නේ හමුදාවෙන් දැන් අයින් වෙලා තමිල ජාතිකයෙක්. යම් කිසි කාලයක් තුල හමුදාවේ නිලධාරියෙක් හැටියට වැඩ කළා හමුදාවෙන් අයින් වෙලයි මේ කල්ලියත් සමග සම්බන්ධ වෙලා වැඩ කළා තියෙනවා. ඒ වගේ හමුදාවේ හිටපු නිලධාරීන් පංගුවක් වෙලාට මේ කල්ලියත් එක්ක වැඩ කරන්න ඇති කරු කතානායකතුමනි. ඒ ගැන පරීක්ෂණ තවත් පවත්වගෙන යනවා. මම හිතන්නේ ඒ ගැන තවත් පැහැදිලි කරයි. නෑ
හිටපු කියලා කිව්වා එතුමා.
ශ්‍රාමත් ගිහිල්ලා නෙමෙයි මේ ඒකලංගෙන් ප්‍රශ්න කරනකොට දැන් අත්අඩංගුවට අරන් ඉන්න පුද්ගලයාගෙන් ප්‍රශ්න කරනකොට එයා මේ විශ්‍රාම ගිහිල්ලවත් නෙමෙයි ඩෙසර්ට් කෙනෙක්. ඉතින් මේක මම පැහැදිලි කරන්න ඕනේ මේක හමුදාවේ මෙහෙමන කණ්ඩායමක් නෙමෙයි ගරු කතානායකතුමනි. නමුත් හමුදාවේ හිටපු නිලධාරීන් මේකට එකතු වෙලා තියෙනවද කියන එක මං හිතන්නේ එක්කෙනෙක් නම් අද අත්තරමුට අරන් තියෙනවා. තවත් අපි පරීක්ෂණ පවත්වගෙන යනවා. තවත් කට්ටිය මේකට හවුල්ද කියලා.
බොහොම විශ්වවිද්‍යාල ගරු සාගල රත්නායක අමාත්‍යතුමා,
ගරු කතානායකතුමනි අනුර කුමාර දිසානායක මන්ත්‍රීතුමා, අහපු ප්‍රශ්නේ පළවෙනි කොටසට මං පිළිතුරු දෙන්නම්. ඒකේ අහගෙන අහන්නේ මොනවද මේ කණ්ඩායම ගැන හොයාගෙන තියෙන කරුණු කියලා. මේක යාපනයේ ඉනුවෙල් පිහිටි අම්මාන් කෝවිලේ 2011 වර්ෂයේ පැවති උත්සවයකදී පාර්ශ්ව දෙකක් අතර ඇති වූ ගැටුමකින් පසුව එක් පාර්ශ්වයක් තම ප්‍රතිවාදීන්ට පහර දීම සඳහා කණ්ඩායමක් ලෙස ඒකරාශී වී ඇත. පසු කාලිනව එම තරුණ පිරිස යාපන ප්‍රදේශයේ මැර ක්‍රියාවන්හි නිරත වීමට පෙළඹී ඇති අතර ඔවුන් ආවා කණ්ඩායම ලෙස හැඳින්වීමට පටන්ගෙන ඇත. මෙහි නායකයා ලෙස කන්නේ අම්මාන් කෝවිලාසල ඉනුවෙල් බටහිර ඉනුවෙල් පදිංචි කුමරේස් රත්තින විනෝදන් නොහොත් ආවා යන අය කටයුතු කර ඇති අතර ඔහු මේ වන විට රක්ෂිත බන්ධනාගාර ගතව සිටි. මෙම සංවිධානයේ බහුතර සාමාජිකත්වය වයස අවුරුදු 18-25 අතර තරුණ අය. මෙම කණ්ඩායමේ තරුණ පිරිස විසින් යාපනයේ අර්ධද්වීපය තුළ යාපනය කෝපයි චුන්නාකම් ශාවකච්ඡේරි මානිපායි යන පොලිස් වසම්වල හා උතුරු පළාත තුළ විවිධ කොල්ල කෑම් හා විශ්වවිද්‍යාල සිසුන්ව බියවද්දා පහර දීම්, වෙළඳ ව්‍යාපාරිකයන් බියවද්දා කප්පම් මුදා ගැනීම වැනි අපරාධ සිදු කර ඇති බවත් මුල් කාලයේදී මෙම අපරාධ කණ්ඩායම විසින් තරුණ මානසිකත්වයක් සමග වීරත්වය පෙන්වීම සඳහා සමාජයේ කැපී පෙනීමට විශ්වවිද්‍යාල සිසුන්ට හා විවිධ පුද්ගලයන්ට පහර දීම සිදු කර ඇති බවත් තොරතුරු අනාවරණය වී ඇත. ඔවුන්ගේ මෙම ක්‍රියාකාරකම් තුළින් අසරණ පවුල්වල තරුණයින් සමාජය තුළ කැපී පෙනීම සඳහා කණ්ඩායම සඳහා සම්බන්ධ කර ගැනීමක් කරනවා. පසුගිය කාලීනව මෙම කණ්ඩායම විසින් කොන්ත්‍රා ක්‍රමයට අපරාධ සිදු කරා කියන තොරතුරු හොයාගෙන තියෙනවා. ව්‍යාපාරිකින්ගෙන් කප්පම් අරන් තියෙනවා. මේ වගේ කටයුතු වල යෙදিলা තියෙනවා. මෙම කණ්ඩායමට ආයත සමාජිකයින් විවිධ අපරාධයන්ට අදාළව ඔවුන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළා තියෙනවා. අධිකරණය මගින් ඔවුන් බන්ධනාගාරගත ගත කර අපමත මුදා හැරලා තියෙන අවස්ථා තියෙනවා. ඒ වගේම දඩ මුදල් වැරදි කරු කර දඩ මුදල් නියම කරේ දඩ මුදල් ගෙවීමෙන් පසු ඒ කටයුතු සිද්ධ වෙලා තියෙනවා. ඒ වගේම බන්ධනාගාර ගතව ඉන්න අවස්ථාවේදී දරුණු ගණයේ අපරාධ කරපු ඒ සිරකරුවන් එක්කත් යම් යම් සම්බන්ධතාවයන් ගොඩනගාගෙන දෙතට එනකොට ඒ අය එක්කේ සම්බන්ධතාව උඩ තවත් කටයුතු කළා තියෙනවා. මේ පිරිස්සේ 62ක් පමණ කියලා තමයි හඳුනගෙන තියෙන්නේ දැනට. එයින් 38 දෙනෙකු අත්අඩංගුවට අරගෙන 6 දෙනෙකුගේ විමර්ශන කරගෙන යනවා. අවම 32 දෙනෙකු සම්බන්ධයෙන් අධිකරණ ක්‍රියාමාර්ගවලට ගිහිල්ලා තියෙනවා. ඒ වගේම මේකේ වර්තමානව දැන් අපි තව බරපතල ප්‍රධාන නායකයෝ කියලා හිතන 8 දෙනෙක් සොයමින් පවතිනවා. ඒකේ අලුත් නායකයෙකුත් ඉන්නවා. මොකද පරණ මුල්ම නායකයා වන්දනාගාර ගත වෙලා ඉන්න නිසා. මේක තමයි වර්තමාන තත්ත්වය. මේ අය ඒ ත්‍රස්තවාදී ක්‍රියාවන් වලට කිසිසේත් පෙළඹීමක් නෙවෙයි තියෙන්නේ සමාජය තුළ. මේ අයගේ අතේ ගොඩක් සල්ලි තියෙනවා. අපි හිතන්නේ විශේෂයෙන් මේ අයට මේ මුදල් එන්නේ විදේශගතව ඉන්න ඥාතීන්ගෙන් එහෙම කියලා. ඒ සියලුම තරුණ අය අතරේ නවීන පන්නේ මෝටර් සයිකල් තියෙනවා. එතකොට මේ මං හිතන්නේ පළවෙනි කඩුව ඇවිල්ලා තියෙන්නේ දකුණු ඉන්දියාවේ ඉඳන් ආපු ඒක සමාජිකයෙක්ගෙන්, බ්‍රසීලයෙන් ද කොහෙද ගෙන ආපු කඩුවක්. ඒක නැවත මෙහෙ කම්මල් වලින් තව කීපයක් ඒගොල්ලෝ නිර්මාණය කරවගෙන තියෙනවා. ඒක කරන්න බෑ කියපු අවස්ථාවේදී ඒ කම්හල් කරුවෙක්ටත් කපපු කොටපු අවස්ථාවකුත් වාර්තා වෙලා තියෙනවා. ඉතින් මේ විමර්ශන ටික මන්ත්‍රීතුමා අපි කරගෙන යනවා. රුවන් විජේවර්ධන ඇමතිතුමා දෙවැනි කරුණටයි තුන්වැනි කරුණටයි මං හිතන්නේ පිළිතුරු දුන්නා. විශේෂයෙන් මම කියන්න ඕනේ එතුමාර සඳහන් කරපු යුද හමුදාවේ සමාජිකයා ගැන. එයා මේ යුද හමුදාවේ ස්වේච්ඡා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු සේවා රෙජිමේන්තුවේ සේවය කරපු කෙනෙක්. සේවයට වාර්තා කළා නෑ දැන් මාස ගණනාවක් ඉඳන්. ඒ කියන්නේ ඩෙසර්ට කියලා තමයි හමුදාව තුළ හැඳින්වෙන්නේ. ඉතින් මේක තමයි පසුබිම. ඒ විමර්ශන අපි කරගෙන යනවා වෙනින්.
ඔව් ගරු අනුකමන පැහැදිලි කිරීමක් විතරක් එමනම් අමරව.
දැන් ප්‍රශ්නේ තිබෙන්නේ මීට අදාළ විමර්ශන ඒකකයන් කො පොලිසිය හරි හමුදාවෙන් හරි විමර්ශන ඒකකයන් මෙසේ විමර්ශනයක් කරමින් තිබියදී ආණ්ඩුවේ මාධ්‍ය ප්‍රකාශකවරය මේ සරල කෙනෙක් රැස්වීමක කියන එකක් හරි ගමේ සාකච්ඡාවකදී කියන එකක් නෙවෙයි. ආණ්ඩුවේ මාධ්‍ය ප්‍රකාශකවරයා කැබිනට් තීරණ දැනුම් දීම. මගනේ සාමාන්‍ය මාධ්‍ය සාකච්ඡාවකට වඩා කැබිනට් තීරණ දැනුම් දෙනවා කියලා කියන්නේ ආණ්ඩු ස්ථාවරයන් පැහැදිලි කරන එක. හොඳ කැබිනට් තීරණ දැනුම් දීම මාධ්‍ය සාකච්ඡාවකදී කැබිනට් මාධ්‍ය ප්‍රකාශකවරයෙක් හැටියට කටයුතු කරන රාජසේනත් අමාත්‍යතුමා කියනකොට මේකට හමුදාවන්ගේ සබඳතාවයක් තියෙනවා කියලා ඒක අතිශය බරපතලයි. ඔබ එක අනිපැත්තේ. ඒ විතරක් නෙවෙයි ඒක තවත් දිගුවක් හැටියට ගේනවා ප්‍රාදේශ සංවර්ධන අමාත්‍යතුමා. ඔහු කියනවා මේකට එසේ සබඳතාවයක් තිබෙනවා නම් මේ ගෝඨාභය රාජපක්ෂ විසින් නිර්මාණය කළ යුතුයි කිය. ඒක තවත් බරපතලයි.
ඔබතුමාගේ ප්‍රශ්නේදී ඇහුවා.
ඒ නිසා ගරු කතානායකතුමනි ඒකට හරියම පිළිතුරක් තාම ලැබුණේ නැහැ. ඇයි එවැනි ප්‍රකාශයක් කැබිනට් මාධ්‍ය ප්‍රකාශකවරයා කියන්න හේතුනේ කියලා ඒක දැනගන්න ඕන අපි.
ඒක ගරු අමාත්‍යතුමා මං හිතන්නේ වර්තමාන තත්ත්වයේ පැහැදිලි කළා මේක ප්‍රතිපත්ති ප්‍රශ්නයක් සම්බන්ධයෙන් ඔබතුමාට සාකච්ඡා කරන්න.
මං හිතන්නේ රුවන් විජේවර්ධන ඇමතිතුමත් ඒකට තුඩු දෙන්න කිච හේතුව ගැන මං හිතන්නේ එතුමා ඒ දෙවනි තුන්වෙනි ප්‍රශ්න වලට පිළිතුරු දුන්නා.
මේ ඔබතුමාගේ ප්‍රතිපත්තිමේ ප්‍රශ්නයක් ඒක ඔබතුමාට මම හිතා සාකච්ඡා කරලා ඉදිරියට පැහැදිලි කරන්න පුළුවන් මේ. ඊළඟට ගරු යෝජනා පිළිබඳ දැනුම් දීම ගරු එස්.එම්. මරිකාර් මහත්මයා පනත් කෙටුම් පතක් ඉදිරිපත් කිරීම.
Honorable Speaker, I present the institution of Certified Public Accounts Incorporation Bill.
Anybody to second that? හොඳයි